ਸਾਡੀ ਪ੍ਰੇਮ ਦਾਸ ਮੇਰੇ ਤੋਂ
දහස් නමසය විසි ගණන්වල ඒ දශකයේ අගභාගේ ලෝක ආර්ථික අවපාතයක් ග්‍රේට් වර්ල්ඩ් ඩිප්‍රෙෂන් එකක් ඒවගේම ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයටත් බලපාපු මහා දැවැන්ත ආර්ථික ව්‍යසනයක් නිර්මාණය වුණා. එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රුසවෙල්ට් මේ ලෝක ආර්ථික අවපාතයෙන් ගොඩීම සඳහා නිව් ඩීල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරා. මේ නිව් ඩීල් ප්‍රතිපත්තියේ ප්‍රධාන අංග තුනක් තිබුණා. රිලීෆ්, රිකවරි, රිෆෝම්. සහනය, ප්‍රතිසාධනය, ප්‍රතිසංස්කරණ. ඒ වගේම අර රූසෝ කියන දේශපාලන න්‍යායාචාර්යවරයා කිව් ආකාරයට රුසවෙල්ට් ජනාධිපතිතුමා සෝෂල් කොන්ට්‍රැක්ට් එකකට, සමාජ ගිවිසුමකට ප්‍රවේශ වුණා ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාවත් සමග. අද අපි බංකොලොත් රටක මුදල් හිඟතාවයට, දැවැන්ත ආර්ථික අවපාතයකට, ව්‍යසනයකට මුහුණ දෙන අවස්ථාව. එදා රුසවෙල්ට් ජනාධිපතිතුමාට මුහුණ දෙන්න සිද්ධ වුණේ දේශීය ආර්ථික අවපාතය වගේම ජාත්‍යන්තර අවපාතය. නමුත් අද ජාත්‍යන්තර ආර්ථිකයේ ලොකු අවපාතයක් අපි දකින්නේ නැහැ. නමුත් අපේ රට බංකොලොත් වෙලා තිබෙනවා. අපි බලන්නට ඕන මොකද අපේ රටේ වර්තමාන රජයේ ක්‍රියාත්මක කරන සමාජ සම්මුතිය. අපිට පේන්නේ සමාජ සම්මුතියක් නැහැ, ජනතා සම්මුතියකුත් නැහැ. සම්මුතිය තියෙන්නේ රට බංකොලොත් කරපු කණ්ඩායමේ 134ක් එක්ක තියෙන සම්මුතිය. අපිට පේන්නේ රුසවෙල් ජනාධිපතිතුමා 3 R's රිලීෆ්, රිකවරි, රිෆෝම් කරනකොට අපේ රටේ යන්නේ 3 C's corruption, cronyism and catastrophe. දූෂණය, ගජමිතුරුවාදය, විපත සහ විනාශය. ගරු කතානායකතුමනි, කනගාටුයි අද දින ගණනාවක් බදු ගෙවන්නන්ගේ සල්ලි කැප කරලා අපි අයවැය විවාදයට ලක් කරමු. නමුත් ඔබතුමාට හිතෙන්නේ නැද්ද අපි මේ හැම වෙලාවෙම කරන්නේ තොරතුරු නොදැන අඳුරේ අතපත ගෑමක් කියලා? We are groping in the dark. We are just wandering in the dark. රජයේ අපොහොසත් වෙලා තිබෙනවා ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් එකේ තොරතුරු කරුණු කාරණා මේ සභා ගර්භයට ලබා දෙන්න. මේ පාර්ලිමේන්තුව 9ට විතරයි උත්තරීතර. 9ට විතරයි මුදල් අනුමත කරන ප්‍රධාන සභාව වෙලා තියෙන්නේ. විධායකට මුක්කු ගහන පාර්ලිමේන්තු ඉන්න ඒ සුළු අතකොළුවන් කොට්ටාසේ කැබිනට්ටුව දෙගොල්ලෝ එක්කහු වෙලා තම තමන්ට ඕන ඕන විදිහට පාර්ලිමේන්තුවෙන් තොරතුරු වසන් කරලා, 120,000ක් වූ ජනතාවගෙන් තොරතුරු වසන් කරලා දැන් ක්‍රියාත්මක වෙන්නේ සමාජ ගිවිසුමක්, සෝෂල් කොන්ට්‍රැක්ට් එකක් නෙවෙයි, දැන් ක්‍රියාත්මක වෙන්නේ පොලිටිකල් ඩීල් එකක්, කරප්ට් දූෂිත පොලිටිකල් ඩීල් එකක්, ක්‍රෝනිසම් ගජමිතුරුවාදයේ ක්‍රියාත්මක වෙන පොලිටිකල් ඩීල් එකක්. රට කැටස්ට්‍රොෆික් සිටුවේෂන් එකකට, මහා විනාශයකට, විපතකට පත් කරන පොලිටිකල් ඩීල් එකක්. ගරු කතානායකතුමනි, මේ අයවැය කතාව කතාවෙන් පමණක් අපි තීන්දුව කරන්නට හොඳ නැහැ. අපි මේක හෝලිස්ටික් විදිහට බලන්නට ඕන. අපි බලන්න ඕන ගරු ජනාධිපතිතුමා මේ සභාවට කතා කරපු අවස්ථාවේ ගම්‍ය වුණු තොරතුරු. අපි බලන්න ඕන එතුමගේ අතුරු අයවැය කතාව. ඒකත් සමගම මේ අයවැය කතාව දිහා බලන්නට ඕන. අපි සාර්ව ලෙස මේ කරුණු කාරණා දිහා බැලුවම අපිට පේන එක දෙයක්. මේ වර්තමාන රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය මූල්‍ය කළමනාකරණය දිහා බැලුවම පරස්පරයන් රසක් තිබෙනවා. බලන්න අයවැය කතාවේ කියනවා නව ආර්ථිකයක් ගොඩනගනවා. ප්‍රධාන කරුණු තුනක්. අපනයන මූලික කරගත් තරඟකාරී ආර්ථිකයක්. පරිසර හිතකාමී හරිත නීල ආර්ථිකයක්. ඩිජිටල් ආර්ථිකයක්. ඉතාමත්ම හොඳ යෝජනා. ඉතාමත්ම හොඳ පදනම. හැබැයි එහෙම කියලා අපනයන වලට බදු පිට බදු ගහන. අපනයන උනන්දු කරනවා එනකොට අපනයන හකුලවනවා. අපනයන තෙරපනවා. පරිසර හිතකාමී හරිත නීල ආර්ථිකය. බොහොම ලස්සන වචන. නමුත් පැහැදිලි කරලා නැහැ. කොහොමද ග්‍රීන් ක්‍රෙඩිට් සිස්ටම් එකක් ක්‍රියාත්මක කරන්නේ? කොහොමද ග්‍රීන් බොන්ඩ්ස් හරහා ග්‍රීන් ඩෙවලොප්මන්ට් ක්‍රියාත්මක කරන්නේ? කොහොමද අපි අනන්‍ය ආර්ථික කලාපේ එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් එක පාවිච්චි කරලා නීල ආර්ථිකය ක්‍රියාත්මක කරන්නේ? කිසිම සඳහනක් නැහැ. ඩිජිටල් ආර්ථිකයටත් එම ඵල විපාකයමයි. මොකක්ද? බදු පිට බදු පටවන. ඒ නිසා ගරු කථානායකතුමනි, මම දකින්නේ මේ අයවැය කතාව පරස්පර වලින් සපිරි අය කතාවට ඉස්සෙල්ලා ඉදිරිපත් කරපු රටට ඵලදායී නොවන වැයක් සිදුවෙන අවස්ථාවක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අයවැය කතාවේ අඩංගු අඩුපාඩුකම් ගැන බොහෝ දෙනා කතා කරා. මං කැමතියි මේ අවස්ථාවේ රට නිවැරදි ගමනක් කරා යොමු කරවන්නට ප්‍රධාන වශයෙන් විසඳුම් හයක් ලබා දෙන්න. විසඳුම් හයට සීමා වෙන්නේ නැහැ. විසඳුම් රාශියක් තිබෙනවා. නමුත් හයක් ගැන පමණක් මේ සීමිත කාලය තුළ මං කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් බලන්න කරු කථානායකතුමනි, මේ ගහලා තියෙන බදු ක්‍රමවේදය. මම මේ තර්ක ඉදිරිපත් කරන්නේ තොරතුරු, සාක්ෂි, දත්ත මේ සභාවේ සභාගත කරමි. අසාධාරණ බදු ක්‍රමයක්. මේකෙන් ගහන්නේ මධ්‍යම පන්තියට. මේකෙන් ගහන්නේ පොඩි මිනිහට. මේකෙන් ගහන්නේ වැඩ කරන ජනතාවට. අපි හැමෝම දන්නවා රඳවා ගැනීමේ බද්ද. withholding tax එක. ඇයි මේක 5%ම තියාගන්න? වැට් එක වැඩි කරනවා. පේයි එක වැඩි කරනවා. නමුත් අපි දන්නවා withholding tax එක 5% ඉඳලා 10% දක්වා වැඩි කරා නම් අපිට වැඩිපුර බිලියන 90ක් රාජ්‍ය ආදායම හැටියට ගන්නට පුළුවන්. රාජ්‍ය ආදායමට දායකත්වයේ 90 සිට 180 දක්වා වැඩි කරගන්නට පුළුවන්. මේ withholding tax එක ගහනකොට සමහරෙක් කියන්න පුළුවන් මේක අසාධාරණයක් වෙයි පෙන්ෂනර්ස්ලට. මේකෙන් ලොකු හානියක් සිද්ධ වෙයි. එහෙම අසාධාරණයක් සිද්ධ වෙනවා නම් අපිට පුළුවන් උපයන පොලියට අර පහුගිය කාලේ තිබුණා වගේ ඒ පළවෙනි මූලික ලක්ෂ 15ට වැඩිපුර 100%ක පොලියක් වගේ සාහනයක් ලබා දෙන්න. ටැක්සබල් කරන්න නැතුව, ටැක්ස් කරන්න නැතුව. නමුත් ගරු කථානායකතුමනි, මේ බදු ක්‍රමය සාධාරණ කරන්න තිබුණු අවස්ථාවේ withholding tax එක වැඩි කරලා මොකද කරන්නේ? pay tax එක වැඩි කරලා, VAT එක වැඩි කරලා අඩු ආදායම් ලාභීන්ට පහර ගහනවා. වැඩ කරන ජනතාවට පහර ගහනවා. මධ්‍යම පන්තියට පහර ගහනවා. මං අහන්න කැමතියි, ඇයි මෙහෙම කරන්නේ? මම මේක පිළිබඳව දත්ත වාර්තා සියල්ලක්ම හැන්සත් ගත කරනවා, සභාගත කරනවා මේ අවස්ථාවේ. එහෙනම් මේ බදු ප්‍රතිපත්තිය ඉතාමත්ම අසාධාරණයි. It's unfair. ඒ වගේම මේක අතාර්ථිකයි. It's irrational.
ගරු කථානායකතුමනි, බදු සහන ලබා දීම ගැන පොඩ්ඩක් බලමු. බලන්න අර සීනි බදු වංචාව, බලන්න ලොකු ලොකු සමාගම් වලට ඒ බද්ද 725 දක්වා අඩු කරපු නිසා 50 ඉඳලා කොයි තරම් හානියක් සිද්ධ වුණාද, කොයි තරම් රාජ්‍ය ආදායමක් අහිමි වුණාද. අපි කියනවා බදු සහන ලබා දෙන්නට ඉස්සල්ලා ඒව පිළිබඳව තාර්කික විශ්ලේෂණයක් අවශ්‍යයි, ඇනලිසිස් එකක් අවශ්‍යයි. මොනවාද කොස්, මොනවාද බෙනිෆිට්ස්, මොනවාද හර බැර, මොනවාද ධන ඍණ, එහෙම බලලයි ඒ සහන ටික ලබා දෙන්නට ඕන. නමුත් සීනි බදු වංචාව, සීනි බදු සහනය තුලින් මේ පහුගිය මාස දෙක හැරුණකොට ඒ දක්වා අපේ රටට රාජ්‍ය ආදායම රුපියල් බිලියන 48ක් අහිමි වෙලා තිබෙනවා. මම කියන්න කැමති අනිවාර්යෙන්ම ජනතාවාදී, ජනහිතකාමී, පොදුජනවාදී අපේ රජයක් තුල මේ වරද නිවැරදි කරලා අහිමි වුණු බදු ටික අපි නැවතත් වරක් රට වෙනුවෙන් අය කරගන්නවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ මොකද කරන්න හදන්නේ? කෝටි ප්‍රකෝටිපතියන්ට, ධන කුවේරින්ට, තමන්ට මැතිවරණවලදී සහයෝගයේ ශක්තිය ලබා දුන්නු ධනපතියන්ට සහන දීලා ඒ සහනය වහගන්න හදනවා සමස්ත ජනතාව මත පීඩනකාරී බදු ක්‍රමයක් නිර්මාණය කරලා. ගරු කථානායකතුමනි, අදටත් ක්‍රියාත්මක වෙන දැවැන්ත වංචාවක් මේ බංකොලොත් ශ්‍රී ලංකාවේ නිවැරදි කරන්න කටයුතු කරන්නයි කියලා මම කියන්න කැමතියි. මොකද්ද මේ දැවැන්ත වංචාව? දුම්කොළ බද්ද. 2019 යහපාලන රජෙන් සාධාරණ සූත්‍රයක් නිර්මාණය කරා, ෆෝමියුලා එකක්. නාමික දලදේශීය නිෂ්පාදිතයට එහි වැඩිවීමට සමානුපාතිකව සිගරට් බද්ද වැඩි වෙන්නට ඕන. ඒ හරිනම් සිගරට් බද්ද මිලෙන් 75ක් වෙන්නට ඕන. මේ සූත්‍රය ලෝක සෞඛ්‍ය සංවිධානයක්, ඒ වගේම ඉන්ස්ටිටියුට් ඔෆ් පොලිසි ස්ටඩීස්, ඒ වගේම නැෂනල් ඔතොරිටි ඔන් ටොබැකෝ ඇන් ඇල්කොහොල්, මේ සියලුම ආයතන එකඟ වෙලා තිබෙනවා. එතකොට සිගරට් එකක මිල 136 නම් බද්ද 102 වෙන්නට ඕන. හැබැයි ගරු කථානායකතුමනි, දුම්කොළ බද්ද ගහන්න සමහර දේශපාලඥයෝ කැමති නැහැ. සමහර නිලධාරීනුත් කැමති නැහැ. මේ දේශපාලඥයෝ නිලධාරීන් කොට්ටාසය දුම්කොළ සමාගමේ සාක්කුවේ ඉන්නේ, පොකට් එකේ ඉන්නේ. බලන්න ගරු කථානායකතුමනි, 2016 ඔක්තෝබර් මාසේ 140කින් බද්ද වැඩි කරා. ඒකෙන් රාජ්‍ය ආදායම වැඩි වුණා බිලියන 20කින්. අද බලන්න පුදුම තත්ත්වයක් අපේ රටේ. රාජ්‍ය බදු ආදායම වැඩි වෙලා, සමාවෙන්න, රාජ්‍ය බදු ආදායම අඩු වෙලා දුම්කොළ සමාගමේ ලාභය වැඩි වෙලා. අපි බැලුවොත් මාස 12ක් තුල year on year profit එක 72කින් වැඩි වෙලා ඔක්තෝබර් 2022 දක්වා තුන්වෙනි කාර්තුව දක්වා කාර්තුවේ ලාභය 95%කින් වැඩි වෙලා. නිවැරදි බදු සූත්‍රයක් ක්‍රියාත්මක කරොත් රජයට රුපියල් බිලියන 63ක ආදායමක් ලබා ගන්න පුළුවන්. අපේ රටේ තියෙන මහා ඛේද වාචකය ආහාර උද්දමනයේ 95%. හැබැයි සිගරට් අඩු වෙන්නේ ඊට පල්ලෙහැ. ආහාරවල මිල වැඩි වීම සීඝ්‍රයෙන් ඉහළ යනවා. මේ දූෂිත සූත්‍රය අපි වහා ඉවත් කරන්නට ඕන. අපි හැමෝම දන්නවා බැසිල් රාජපක්ෂ මුදල් ඇමති හැටියට 50%කින් කැප්ෂන් සිගරට් බද්ද අඩු කරා. අද කනගාටුවෙන් කියන්නට ඕන සමහර නිලධාරීන් සහ දේශපාලකයන් දුම්කොළ සමාගම්වල
සාක්කුවල ඉන්නේ. මේ දූෂණය තවමත් නිවැරදි වෙලා නැහැ, ඉවත් වෙලා නැහැ. අපේ පොදු ජන හිතවාදී රජයක් තුල මේ දුංකල බද්ධ සම්බන්ධ කරගෙන කරන මේ වංචාව දූෂණය නිවැරදි කරලා රාජ්‍ය ආදායමට අපි මේ මුදල් ටික ලබා ගන්නවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ගරු කථානායකතුමනි, අරස සාධක කොල්ල කෑම ඔබතුමා හොඳින් දන්නවා. අද වන විට 70%කට අධික උත්තමන වේගය තුල අපේ වැඩ කරන ජනතාවගේ අර්ථ සාධකය එහි අගය අවප්‍රමාණය වෙලා තිබෙනවා, අඩු වෙලා තිබෙනවා. මේ වැඩ කරන ජනතාවගේ සල්ලි පහුගිය කාලේ වෝහාරික විගණන පහක් හරහා EPF එකේ කොල්ලකෑම, බැනුම් කර සහ කොටස් වෙළඳ පොළ වංචාව පිළිබඳව ඒ කරුණු කාරණා සියල්ලක්ම ඉදිරිපත් කරා. නමුත් යුක්තිය ඉෂ්ට වෙලා නැහැ, යුක්තිය පිළිබඳව ක්‍රියාමාර්ග නැහැ. මේ වංචාවලට හවුල් වුණු අයට ආපහු මාර්ගය පෑදෙව්වා මහ බැංකු අධිපතිකම ලබා ගන්න. ඒ තරම් මහා ඛේද වාචකයක්, මහා වංචාවක් මේ EPF වංචාව. දැන් මොකද කරන්න හදන්නේ ගරු කථානායකතුමනි? දැන් සේවක භාරකාර අරමුදලේ ETF එකේ සල්ලි, ජනතාවගේ සල්ලි, වැඩ කරන ජනතාවගේ සල්ලි උදුරා ගන්න හදනවා හෙල්ත් ඉන්ෂෝරන්ස් එකක් ක්‍රියාත්මක කරලා. අපි පැහැදිලිවම කියන්න කැමති, අපේ පොදු ජන රජයක් තුල, සමගි ජන බලවේග රජයක් තුල මේ වෝහාරික විගණන පහේම තිබෙන ඒ නිර්දේශ ටික සොයලා බලලා මේ රටට අහිමි වුණු ඒ සම්පත, ඒ මුදල අපි නැවතත් වරක් රටේ ජනතාව වෙනුවෙන් ලබා ගන්නවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ගරු කථානායකතුමනි, සහනාධාර මෑතකදී ලෝක බැංකුව කරපු සමීක්ෂණයකින් හෙළි වෙලා තිබෙනවා මෙන්න මේ කාරණ. කොච්චර සහනාධාර ක්‍රම තිබුණත් අපේ රටේ දුප්පත් අයගෙන් 58%කට මේ සහනාධාර හිමි වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, මේ සහනාධාර වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනකොට සහනාධාර සඳහා වෙන් කරපු මුදලෙන් 20%ක් යනවා පරිපාලන වියදම්, පුනරාවර්තන වියදම්. මේක ලෝක බැංකුවේ වාර්තාවල සඳහන් වෙලා තිබෙනවා. මේකට විසඳුමක් තියෙනවා. මහාචාර්ය දිලිනි ගුණවර්ධන මැතිනිය යෝජනා කළා තිබෙනවා සාක්ෂි දත්ත පරීක්ෂණ මත විදුලි පාරිභෝජනය කේන්ද්‍ර කරගෙන රටේ සහනාධාර ලබා දීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරන්න. විදුලි පාරිභෝජනය ඉලක්ක කරගෙන අපිට තීන්දුව කරන්න පුළුවන් කොයි වගේ සහනාධාරයක්ද, කොයි තරම් කොට්ටාසයකට ලබා දෙනවද කියන කාරණා. මේක මම කියන්න කැමතියි රජයට වර්තමාන උපදෙස් දෙන ලෝක බැංකුවේ හිටපු චීෆ් ඉකොනොමිස්ට්, ඇක්ටිං චීෆ් ඉකොනොමිස්ට් ශාන්ත දේවරාජන් මැතිතුමත් මේ ප්‍රතිපත්තිය ගැන ගවේෂණ කරලා සමීක්ෂණ කරලා මේක හොඳ වැඩපිළිවෙලක් කියලා එතුමත් සඳහන් කරලා තිබෙනවා. දැන් මොකද ආණ්ඩුව කරන්නේ? ආණ්ඩුව සෝෂල් රෙජිස්ට්‍රි හදනවා. මේකට දීර්ඝ කාලයක් යනවා. අනිතක මේ ක්‍රමවේදය තුල මේ ආණ්ඩුව අනුගමනය කරන්නේ බොහොම සබ්ජෙක්ටිව් වැඩසටහනක්. ඒ කියන්නේ ඕන කෙනෙකුට ඕන විදිහට අර්ථකථනය කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩසටහනක්, මනෝමූලික වැඩසටහනක්. නමුත් මේ විය යුත්තේ ඔබ්ජෙක්ටිව් වැඩසටහනක්, විෂයමූලික වැඩසටහනක්. ඒ නිසා මේ රටේ දුප්පතුන්ට සහනාධාර ලබා දීම සඳහා හොඳම මිනුම් දණ්ඩ හැටියට, හොඳම ඔබ්ජෙක්ටිව් අපක්ෂපාතී මිනුම් දණ්ඩ හැටියට ගවේෂණවලින් තීන්දු කරලා තිබෙනවා දුප්පත්කම තෝරන්න හොඳයි විදුලි පාරිභෝජන ප්‍රමාණය ඉලක්ක කරගෙන. විශේෂයෙන්ම මම රජයේ අවධානය යොමු කරනවා මේ කාර්යභාරය වහාම ක්‍රියාත්මක කරලා මේ රටේ රට බංකොලොත් වී තිබෙන මොහොතක සීමිත සම්පත් සීමිත මුදල් ක්‍රමවේදයකට ක්‍රමානුකූලව ඉලක්කගතව මේ ක්‍රියාත්මක කරන්නට මේ වැඩපිළිවෙල දිලිනි ගුණවර්ධන මහාචාර්යතුමිය ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙල රටට ඉතාමත්ම යෝග්‍යයි කියලා මම ඉදිරිපත් කරන්න කැමතියි. ඒ වගේම ගරු කථානායකතුමනි, අපි හැමෝම කියනවා අපේ රටේ කාන්තා ශ්‍රම බලකා සහභාගිත්වය Women's Labor Force Participation එක ඉතාමත්ම අඩු තත්ත්වයක තියෙන්නේ කියලා. 35% වෙනි අඩු තත්ත්වය. ඊට වැඩි ඉහළ මට්ටමකට මේක ගෙනෙන්නට ඕන. බොහොම ලේසි ක්‍රමයක් තියෙනවා අපේ මුදල් ඇමතිතුමා. මොකද්ද? ප්‍රසූත නිවාඩු ලබා දෙනවානේ, maternity leave. ඒ maternity leave ලබා දෙනකොට ඒක රජෙන් ෆන් කරනවා private sector එකට. දැන් 2018 ගණනය කරලා තිබෙනවා මේකට වැයෙන්නේ බිලියන 4.2යි. මොකද මේකේ ප්‍රතිලාභ? වැඩිපුර කාන්තාවන් ප්‍රමාණයක් රටේ ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලියට එකතු වෙනවා. ඒක ගෘහයටත් රටටත් ආර්ථික උත්තේජකයක්, economic stimulus එකක් බවට පත් වෙනවා. මේක පරිේශන වලින් ඔප්පු වෙලා තිබෙනවා. නිවාසවලට නිවසට වැඩි ආදායමක් ලබා ගන්නට පුළුවන්. බොහොම සුළු රාජ්‍ය ආයෝජනයක් කරලා සමස්ත සාර්ව ආර්ථිකයට දෙවන්ත ශක්තියක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ගරු කථානායකතුමනි, මේ ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් එක ඉදිරිපත් නොකරපු අවස්ථාවක මේ ආණ්ඩුව අඳුරේ අතපත ගාන දින වකවානු ගණනාවක විවාදයක් ක්‍රියාත්මක කරනකොට මම මේ නිර්දේශ ඉදිරිපත් කරේ සාක්ෂි තොරතුරු අධ්‍යයන පරීක්ෂණ සහිතව විශේෂයෙන්ම මතක් කරන්නට ඕන වෙරිටේ රිසර්ච් ආයතනය බොහොම විද්‍යාත්මකව ක්‍රියාත්මක කරපු පර්යේෂණවල ප්‍රතිඵලයක් හැටියට මේ යෝජනා 6 මම ඉදිරිපත් කරා. ගරු කථානායකතුමනි, ඇත්තටම මේ අයවැය විවාදය තුල කතා කරන්නට පෙර අපේ මුදල් ඇමතිතුමා දන්නවා මම උපදේශක කාරක සභාවටත් සහභාගී වුණා. ඒ සහභාගී වෙලා මට දැනගන්නට ඕන වුණා කරුණු කාරණා ගණනාවක්. මොකද මට මෙතනට ඇවිල්ලා විවේචන ඉදිරිපත් කරන්නට පෙර තවදුරටත් ඇමතිතුමාගෙනුයි නිලධාරින්ගෙනුයි මේ තොරතුරු කරුණු කාරණා සාක්ෂාත් කරගන්න. ගරු කථානායකතුමනි, ඔබතුමා දන්නවද මේ ආණ්ඩුව කතා කරනවා සෝෂල් ප්‍රොටෙක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක් ගැන, සමාජ ආරක්ෂණ වැඩසටහනක් ගැන. නමුත් මේ ආණ්ඩුව දන්නේ නැහැ මේ 2022 රටේ තියෙන දුප්පත්කම. අපි දුප්පත්කම හොයන්නට WFP රිපෝට්ස් බලන්න ඕන, UNICEF රිපෝට්ස් බලන්න ඕන, FAO රිපෝට්ස් බලන්න ඕන, මේ ජාත්‍යන්තර සංවිධානවල රිපෝට් බලන්න ඕන. 2019 ඉඳලා මේ රටේ දුප්පත්කම පිළිබඳව ගවේෂණයක් රජය කරලා නැහැ. කොරෝනා කෝවිඩ් ආවා, අදූරදර්ශී ක්‍රියාමාර්ග තුල රට බංකොලොත් වුණා. බංකොලොත් වුණා නෙවෙයි, බංකොලොත් කෙරෙව්වා. නමුත් දුප්පත්කම පිළිබඳව නෑ පොඩක් ඔබතුමා කතා කරන්නකො මගේ කතාවෙන් පස්සේ. මම වෙලාව දෙන්නේ නෑ මගේ කතාව විවර කරන්න අවස්ථාව දෙන්න. ගරු කථානායකතුමනි, නෑ මම කාගේවත් කතාව වලට බාධා කරේ නෑ. ගරු කථානායකතුමනි, මේක බාධා කරන්න එපා. මේ ආණ්ඩුවට කොහොමද සමාජ ආරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ? කොහොමද සමාජ ආරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ? හරියට මේ රටේ දුප්පතුන් ප්‍රමාණය කොච්චරද?
ධනවන්තවට දෙන්න මේ දෙකත් නිසා මම මේ දැන් මම එතුමාගේ කතාව ඉතාම ගෞරවයෙන් අහගෙන ඉන්නවා. ඉතා වැදගත්. හැබැයි වැරදිම තොරතුරක් දැන් 2019 පස්සේ අපි දරිද්‍රතාවය පිළිබඳ සංගරණයක් කළා නැහැ. හරි. මොකද 2019 පස්සේ මේ රටේ තියෙන වාතාවරණය ඔබතුමත් දන්නවා. හැබැයි දරිද්‍ර 2019 ගත්ත සංඛ්‍යාලේඛන අදාළ වර්ෂයට ගලපා ගැනීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක් තියෙනවා. උද්දමනකාරී තත්ත්වය, රටේ ඒක පුද්ගල ආදායම, ඒක පුද්ගලයෙකුට ජීවත් වෙන්න අවශ්‍ය මුදල, මෙන්න මේවා අරගෙන විද්‍යාත්මකව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරලා තියෙනවා. ඒක ලෝකේ හැම රටකම වෙන දෙයක්. ගරු කථානායකතුමනි, බොහොම ස්තුතියි.
ගරු කථානායකතුමනි, මම දන්නවා එතුමාට නැගිටලා කතා කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඇත්ත වශයෙන්ම එතුමාට තර්කයක් නැහැ. ඇත්තටම මුළු මුදල් උපදේශක කාරක සභාව මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනකොට කට උත්තර නැහැ. තබ්බීරු වෙලා හිටියේ. තුෂ්ණිම්බුත වෙලා හිටියේ. හරි, මෙතන ඇවිල්ලා මේ බොරු කියලා වැඩක් නැහැ. මෙතන ඇත්ත කතාව 2019 ඉඳලා දුප්පත්කම පිළිබඳව හරියාකාර සමීක්ෂණයක් කරලා නැහැ. මෙහෙමයි 2019 දුප්පත්කම අරගෙන මේගොල්ලන්ට පුළුවන් අර කෙටි මාර්ගයක් අනුගමනය කරන්න, ෂෝට් කට් මෙතඩ් එකක්. ඒ තමයි 2019 පදනම් කරගෙන මේගොල්ලන්ට පුළුවන් එක එක ගණන් ඉදිරිපත් කරන්න. කොහොමද එහෙම කරන්නේ? HIE සර්වේ එකක් අවශ්‍යයි. ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය, දුප්පත්කම දරිද්‍රතා රේඛාව. අද දුප්පත්කම මනින හරියාකාර මිනුම් දැල්ලක් නැහැ මේ ආණ්ඩුවට. මම වගකීමෙන් කියන්නේ. එතකොට දුප්පත්කම දන්නේ නැතුව මේකලෝ කතා කරනවා සමාජ ආරක්ෂණය ගැන, සෝෂල් ප්‍රොටෙක්ෂන් ගැන. මං ඉල්ලීමක් කරනවා ගරු ඇමතිතුමාට, මම මේ ඉදිරිපත් කරන පාඩම් පොඩ්ඩක් ඉගෙනගෙන ඒවා ක්‍රියාත්මක කරන්න. එච්චරයි කියන්නේ. මම මේ විසඳුම් දෙන්නේ. ඒ වගේම ගරු කතානායකතුමනි, රට බංකොලොත් වෙලා තියෙන, රට බංකොලොත් වෙලා තිබෙන මොහොතක අපිට සුපුරුදු රාමු වලට කොටු වෙලා විසඳුම් හොයන්නට බෑ. We have to think out of the box. අපි රාමුවෙන් පිටපණින්නට ඕන. දැන් හැමදාම මේ සභාවේ මොකද්ද කරන අදෝනාව? මේ අදෝනාව තමයි මෙච්චර බංකොලොත් මෙච්චර සල්ලි නැහැ, අරක නැහැ, මේක නැහැ. නැහැ නැහැ නැහැ. බලමු බලමු බලමු. ඉදිරියට ඉදිරියට ඉදිරියට. මං අහන්නේ ගරු කතානායකතුමනි, මේ රටේ යුද්ධ දෙකක් තියෙනකොට එදා දෙපැත්ත පත් වෙන විලක්කුවක් තියෙනකොට නිලැංගුම් දෙන්න බෑ කිව්වද? දිවාහරය දෙන්න බෑ කිව්වද? ඇඟලුම් කම්මල් 200 ක්‍රියාත්මක කරන්න බෑ කිව්වද? ලෝක බැංකුවෙන් ආධාර අරගෙන ජනසවිය දෙන්න බෑ කිව්වද? ඒ නිසා ගරු කතානායකතුමනි, රටක රජයක යුතුකම තමයි නැහැ බෑ බලමු කියන එක නෙවෙයි. අපිට අවශ්‍ය විකල්පය, අපිට අවශ්‍ය විසඳුම. මම ඔබතුමාට කියන්න කැමති, මේ බංකොලොත් ශ්‍රී ලංකාව ගොඩගන්න විකල්පය, විසඳුම පොදුජන රජයක් තුල ජනතාවාදී සමගි ජන බලවේග රජයේ අපිට තියෙනවා කියන එක මම කියන්න කැමති. හොඳට මතක තියාගන්න, ලොව තරණය කරන්න තියෙන හැම රටක්ම තරණය කරලා අපි මේ රට ගොඩ ගන්නවා. ඒ හැකියාව, ඒ දක්ෂතාවය, ඒ කැපවීම, ඒ බොරු කයිවාරු නෙවෙයි, බොරු සුන්දර ෆෝටෝ ඔපචුනිටිස් නෙවෙයි, බොරු මාධ්‍ය ජිල්මාට් නෙවෙයි. දැන් අපි දන්නවා උන්ගේ නෑදෑයන්ගේ පක්ෂයේ, උන්ගේ නෑදෑයන්ගේ මාධ්‍ය හරහා එක එක බොරු කොතනවා, එක එක බොරු කොතනවා, එක එක රවටිලි ක්‍රියාවන් ක්‍රියාත්මක කරනවා. ඉතින් මොනව කරන්නද? සමගි ජන බලවේගයට එහෙම මාධ්‍යයක් නැහැ. උන්ගේ නෑදෑයන්ගේ මාධ්‍ය වගේ, උන්ගේ නෑදෑයන්ගේ පක්ෂේ. නමුත් මේ රටට අවශ්‍ය වැඩ, මේ රටට අවශ්‍ය සේවය, out of the box thinking. ඒ නිසා ගරු කතානායකතුමනි, මම දැක්ක මේ නියෝජ්‍ය කතානායකතුමා සෞඛ්‍ය ගැන, අධ්‍යාපනය ගැන කතා කරනවා. මං අහන්නේ ගරු කතානායකතුමනි, ලැජ්ජ නැද්ද මේ ආණ්ඩුවට? විලි ලැජ්ජ නැද්ද? 43 ලක්ෂයක් පාසල් දූදරුවන්ට දිවාහාරයවත් ලබා දෙන්න බෑ. තමුන් නාසලා කෝටි ප්‍රකෝටි ගණන් පාරවල් හදන්න වෙන් කරනවා. හිතක් පපුවක් නැද්ද? මනුස්සකමක් නැද්ද? මිනිස්සුන්ගේ වේදනාව දැනෙන ලේනහර කැපිලද? මොනවද මේ කතා කරන්නේ? ඒ වගේම ගරු කතානායකතුමනි, නෑ ඔබතුමා කතා කරන්නේ, මම ඩිස්ටර්බ් කරේ නෑනේ. අනේ ඩිස්ටර්බ් කරන්න එපා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. නෑ හරි හරි, නම සඳහන් කළා, ඔයගේ වෙලාවෙන් පස්සේ කතා කරගන්න. ගරු කතානායකතුමනි, සෞඛ්‍ය ශාස්ත්‍රයේ කඩාවැටිලා රටේ දෙහෙත්
නායකතුමනි, ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ හැමෝටම අයිතියක් තියෙනවා. දැන් ඕන තරම් මේ සභාවේ නම සඳහන් කළා, තනතුරු සඳහන් කළා කියම ඒ අයට අවස්ථාව දෙනවා. ඒ නිසා ඒ අවස්ථාව මටත් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මගේ කට වහන්න බලෙන් පුළුවන් කමක් නැහැ. හැමෝටම තියෙන අයිතිය මටත් තියෙනවා. මම ගරු විපක්ෂ නායකතුමනි, අධ්‍යාපනයේ සෞඛ්‍ය කියලා වෙනම කතා කරේ නැහැ. මම පොදුවේ මේ ලියවිල්ල ගැන කතා කරා විතරයි. ඔබතුමා මගේ කතාව වැරදිලා ඇහිලා
තියෙනවා. හරි හරි, මට තමයි තේරෙන්නේ නැත්තේ. පොට්ටුවේ කොටම තේරෙනවා. පොට්ටුවේ කොටම තේරුණ හින්දානේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට රට බංකොලොත් කරේ, රට විනාශ කරේ, රට සුන්නත් දූලි කරේ. ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, මගෙන් අහනවා ගත්තේ නැත්තේ කියලා. මේ හොර පොහොට්ටුවත් එක්ක දීග ගන්නද? මේ හොර පොහොට්ටුවත් එක්ක දේශපාලන දීග ගන්නද? මම ඒව කරන්න යන්නේ නැහැ. අපිට ආත්මයක් තියෙනවා, ගරුත්වයක් තියෙනවා, ආත්ම ගරුත්වයක් තියෙනවා. අපි අපේ චරිතය කෙලසන්නේ නැක්කෝ එක්ක වාඩි වෙලා. මම ගරු කතානායකතුමනි මේ අවස්ථාවේ කියන්න කැමති, විශේෂයෙන්ම මේ අවස්ථාවේ මහ ලොකුට පම්පෝරි ගහනවා අධ්‍යාපනය ගැන. අධ්‍යාපන අමාත්‍යංශයට කොම්පියුටර් කරන් දෙන්න බෑ. අධ්‍යාපන අමාත්‍යංශයට පාසලකට ශක්තිය ලබා දෙන්න බෑ. භෞතික සම්පත් ලබා දෙන්න බෑ. මානව සම්පත් ලබා දෙන්න බෑ. ගරු කථානායකතුමනි, වැදගත් ශල්‍ය කර්ම නතර වෙලා, අර නිර්වින්දන බෙහෙත් නැති වෙලා, කැන්සර් බෙහෙත් නැහැ, ඩයබීටිස් බෙහෙත් නැහැ, හෘද ආබාධ බෙහෙත් නැහැ. පහුගිය දවසක කාසල් රෝහලේ ලේ පරීක්ෂණ නතර වුණා. එහෙම තියෙද්දි ඔබතුමන්ලා කියනවාද පාරවල් හදන්න මුදල් වෙන් කරන්න ඕනේ කියලා සෞඛ්‍යවලට අධ්‍යාපනයට වැඩි ප්‍රමුඛතාවක් ලබා නොදී. මේක බලවත් අසාධාරණ කතාවක්. මේක වැරදි. මේක නිවැරදි කරන්න. ඒ වගේම ගරු කථානායකතුමනි, අපි දැක්ක මේ ආයවැය කතාවේ දූෂණය වළක්වනව වෙනුවට මේක මේ දූෂණය පිළිබඳව ලොකු ලොකු කතා කරලා වැඩක් නැහැ. ලොකුවට කයිවාරු ගහලා වැඩක් නැහැ. ඒ වගේ ප්‍රකාශයක් තියෙනවා. ඔව්, කයිවාරුව වැඩක් නැහැ. කතා වැඩක් නැහැ. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාත්මක කරන ස්ටාර් ඉනිෂියේටිව් එක ක්‍රියාත්මක කරන්න Recovery of Stolen Assets Pandora පත්‍රිකාවල තිබෙන මේ රටෙන් හොරා කාපු ඩොලර් ටික මේ රටට ආපහු ලබා ගන්න ඒක අපේ විදේශ විනිම සංචිතයට එකතු කරන්න. ඇයි ඒක ගැන කතා කරන්නේ නැත්තේ? කාමද ආරක්ෂා කරන්න? ශානි අබේසකරව යොදවන්න? අද මිනිස්සු නිකන් ඉන්නවා. මේ රටේ හොරු අල්ලන්න හොරු හොරා කාපු සල්ලි ටික අපේ රටට ආපහු ලබා ගන්න. ගරු කථානායකතුමනි, බොහොම පැහැදිලිව කියන්නට ඕන. දැන් සමහරු හිතනවා අපේ රට වෙන්දේසිලන්තේ කියලා. දැන් ලයිස්තු හදනවා රට විකුණන්න. හොඳට මතක තියාගන්න, අපිත් එකඟයි ප්‍රතිව්‍යුහගත කරනවට, අපිත් එකඟයි ප්‍රතිසංස්කරණය කරනවට. නමුත් පොඩ්ඩක් හිතලා බලන්න, ලාභ ලබන ආයතන විකුණනවද? ලාභ ලබන ආයතන ප්‍රතිසංස්කරණය කරනවද? ප්‍රතිව්‍යුහගත කරණය කරනවද? හොඳට මතක තියාගන්න, මේක වෙන්දේසිලන්තයක් නෙමෙයි. මේක මේ එක එක්කෙනා කිව්වට මේ රටේ සම්පත් විකුණා දමන්නට බෑ. හැබැයි අලාභ ලබන රටට බරක් වුණු මේ රටේ බදු ගෙවන්නන්ට මහා පීඩන කෙල්ල කරන ඒ ආයතන, පාඩු ලබන ආයතන ප්‍රතිසංස්කරණය කරන්නට ඕන, ප්‍රතිව්‍යුහගත කරන්නට ඕන, ඒව ලාභ ලබන ආයතන බවට පත් කරන්නට ඕන. ඒව සඳහා එක එක ආකෘති තියෙනවා, ජොයින්ට් වෙන්චර් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා, පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප්ස් තියෙනවා. අපි එතනට යන්නට ඕන. හැබැයි ගරු කථානායකතුමනි, ලාභ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න කරුණුනේ කියලා මේ රට වෙන්දේසි කරන්නට අපි ඉඩ තබන්නේ නැයි කියන එක මම මේ අවස්ථාවේ බොහොම පැහැදිලිව කියනවා. මේ දෙටි දීර්ඝව මම කතා කරන්නට යන්නේ නැහැ. විශේෂයෙන්ම තවත් කතිකින් සිටින අවස්ථාවේ එකක් මම කියන්නට ඕන ගරු කථානායකතුමනි, මේ රටට උචිත මැද මාවත, මැදිහත් මාවත. There is a third way. තුන්වෙනි මාර්ගයක් තියෙනවා. හැමෝම යන්න අවශ්‍ය නැහැ. අන්ත ලිබරල් වාදය, අන්ත ධනවාදය, ලුම්පන් ධනවාදය පිටුපස. හැමෝම යන්න අවශ්‍ය නැහැ. අන්ත සමාජවාදය, පෞද්ගලික ව්‍යවසායකත්වයට විරුද්ධව හැමදේම කරන්න ඕනේ ආණ්ඩුවයි කියන න්‍යාය තුල මැද මාවතක් තිබෙනවා. ඒ මැද මාවත තමයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරපු සමාජ වෙළඳපොළ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, මානුෂීය ධනවාදය සහ ආදායම් සම්පත් සමසේ රටේ ජනතාවට බෙදී යන සමාජ සාධාරණත්වය කේන්ද්‍ර කරගත් බෙදී යාමේ ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය හරහා ගරා වැටුණු, කඩා වැටුණු දේශය ශක්තිමත් කරන්නට, පොහොසත් කරන්නට, වර්ධනය කරන්නට අපි රාමුවෙන් පිටපැනලා ලෝකයේත් එක්ක ගනුදෙනු කරලා අපි ඔය මේ වර්තමාන රජය ලබා දෙන නැහැ බැහැ බලමු, ඉදිරියට බලමු කියන උත්තර නෙවෙයි, අපි මේ රට ගොඩගන්නවා ගොඩගන්නවාමයි කියන එක ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.
ඔබල නිමල් සිරිපාසෙත් කථානායකතුමනි, ගෞ විපක්ෂ නායකතුමාගේ දේශනයෙන් පස්සේ කතා කිරීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. එතුමා කිව්වා මේ බොක්ස් එකෙන් පිටතට ඉහළ වැඩ කරන්න ඕන කියලා. මේ අයවැය ලේඛනයේ පෙන්ලා දීලා තියෙන්නේ අර සම්ප්‍රදායික ගතානුගතික ක්‍රමය අනුව සකස් කරලා ද අයවැය ලේඛනයක් තිබෙයි. ඒ බොක්ස් එකෙන් එළියට ගිහිල්ලා හදපු අයවැය ලේඛනයක් තමයි මේක. මේ අයවැය ලේඛනයේ මූලික හරය ගෞරව ජනාධිපතිතුමා මේ රටේ මේ දැවැන්ත වගකීම බාරගත්තා. ඔබතුමා කිව්වා මේ පොහොට්ටුව එකතු වෙලා මේ ජනාපක්ෂ එකතු වෙලා මම මේ රට ගොඩනගන්න සූදානම් නැහැ. මම මැතිවරණයක් දිනලා රට ගොඩනගනවා. එතකොට මේ රටේ මිනිස්සුන්ට වෙන්න තියෙන දේ වෙලා හමාරයි. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද ඉදිරිපත් වුණා අගාධයට පත් වූ ආර්ථික වශයෙන් බංකොලොත් වුණු කවුරුත් අභියෝගය බාරගන්න බෑ කියපු මේ රට ආර්ථික වශයෙන්ුත් සමාජීය වශයෙන්ුත් ගොඩනැගීමේ ඒ බහරදූර කාර්යය එතුමා නොබියෝ බාරගත්තා. එතකොට එතුමා ඉතාම නිහතමානීව බාරගත්තා. දැන් අපේ රටේ ජනතාවට ඕනි යකායෙක් එකතු වෙලා හරි යකෙක්ගෙන් වැඩ අරගෙන හරි මේ රට වැටිලා තියෙන මේ ආර්ථික අගාධයෙන් ගොඩනගන්න ගොඩ ගැනීමට. ඒක තමයි යුගයේ අවශ්‍යතාවය. යුගයේ අවශ්‍යතාවය තේරුම් ගත්ත අය ගැන අය ඉන්නවා. යුගයේ අවශ්‍යතාවය තේරුම් ගත්ත අය ඉන්නවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා ඉතාම පැහැදිලිවම කිව්වේ දුෂ්කර හා නිවැරදි මාවත තමන් තෝරගත්තා. ජනප්‍රිය මාවත නෙවෙයි. ඔව්, එතකොට ජනප්‍රිය දේවල් අද විපක්ෂයේ තෝරාගෙන තියෙනවා. විපක්ෂයේ කල්පනා කරනවා ජනප්‍රිය ප්‍රකාශ කරලා ජනප්‍රිය හටම්පාට කියලා ඒ තුලින් බලයට එන්න පුළුවන් වෙයි කියලා. ඉතින් හොඳයි, ඔබතුමාලා හිතනවනම් ජනතාව ජනප්‍රිය දේවල් කිව්වහම ඒකට ඡන්දෙ දෙයි කියලා. ඒක ඔබතුමාලා තියෙන අයිතියක්. නමුත් අපේ මාවත ජනප්‍රිය දේශපාලනය කිරීම නෙවෙයි මේ අවස්ථාවේදී. සමහර විට දැන් බලන්න මහාතීර් මොහොමඩ් බැතුමා, එතුමා ජනප්‍රිය දේශපාලනය කරේ නැහැ. එතුමා පරාජයට පත් වුණා. නමුත් එතුමා රට වෙනුවෙන් මැලේසියාව වෙනුවෙන් මැලේසියාව නව රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය ආර්ථික හා ප්‍රතිපත්තිමය තීරණය ගත්තා. ඒක ජනප්‍රිය තීන්දුවක් නෙවෙයි. නමුත් නිවැරදි මාවත තෝරගත්තා. ඒ නිසා අපට අද තියෙන්නේ අපේ දේශපාලන පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. අද තියෙන්නේ ගරු කථානායකතුමනි, මේ රටේ පැවැත්ම පිළිබඳව, ජනතාවගේ පැවැත්ම පිළිබඳව, අපේ ආර්ථිකයේ ගොඩනැගීම පිළිබඳ වූ ප්‍රශ්නයක් අපිට තියෙන්නේ. මේ දෙකෙන් අපි තෝරගන්නේ මොකද්ද? අපිට පුළුවන් ජනප්‍රිය දේශපාලන පාට කියලා ජනතාව තාවකාලිකව සංසන්නට. නමුත් මේ තියෙන ආර්ථික අර්බුදයෙන් අපිට ගොඩ එන්නට පුළුවන් කමක් නැහැ. අපි ජනප්‍රිය නොවන තීරණ ගත්තේ නැත්තම්. ඒ නිසා මේ මං කිසිසේත්ම කියන්නේ මේ අයවැය ලේඛනයේ ජනප්‍රිය අයවැය ලේඛනයක් නෙවෙයි. ජනතාවට විකුණන්න පුළුවන් අයවැය ලේඛනයක් නෙවෙයි. නමුත් අපි ජනතාවට කරුණ වටහලා දෙන්න ඕනි, මේ මඟ ඇරෙන්නට අප තෝරාගත් මඟ තමයි නිවැරදි මඟ. ඒ මඟේ අපි ගියාම මේ රට වැටිලා තියෙන මේ ආර්ථික ප්‍රපාතයෙන් අපිට ගැලවෙන්නට පුළුවන්. ඒ නිසා අද විපක්ෂය කරන්නේ අර රෝමය ගිනි ගනිද්දී නීරෝ වී විනාවාදනය කරා. රට ගිනි අරගෙන රට ආර්ථික ප්‍රපාතයකින් වැටලා තියෙන අවස්ථාවේදී විනාවාදනය කරන මැතිවරණය ඉල්ලලා ඒ තුලින් මේ රටේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ ගරු ජනාධිපති ගරු කථානායකතුමනි. ඒ නිසා අපි යථාර්ථවාදී ලෙස පක්ෂයට පෙර අපේ දේශපාලන පැවැත්මට පෙර මේ රට පිළිබඳව අපි ගැඹුරු හැඟීමකින් යුතුව කවුරුත් එකතු වෙලා වැඩ කරන්න ඕන. අන්න ඒ කියන කාරණය බතු කරගෙන තමයි අද ජනාධිපතිතුමා මේ අයවැය ලේඛනය ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ වගේම අද අපට විවේචනය කරනවා. එදා විවේචනය කළා බදු අඩු කරා කියලා. බදු අඩු කිරීම නිසා මේ තත්ත්වයට රට වැටුණා කියලා. දැන් අද වැඩි කරාම කියනවා
order please
වැඩි කරපු එක වැරදි කියලා.
Deputy Speaker will take the chair.
නායක ඇමතිතුමනි මක් කතා කරගෙන ආවේ. එනිසාද අර කන්න ඕන වුණාම අර තලගුයත් කබර ගොයා වෙන වෙලක් තමයි වෙලා තියෙන්නේ. එහෙම නෙමෙයි. අපි එදා බඩු වැඩි කිරීම අඩු කිරීම වැරදි නම් දැන් අපි ඒ සාහනේ ඉවත් කරලා රටේ ආර්ථිකය සකස් කිරීම සඳහා බදු වැඩි කරා නම් ඒක අගෙයීමට ලක් වෙන්නට ඕන. ඒක නිවැරදි ක්‍රියාමාර්ගයක් බවට පත් වෙන්නට ඕන. ඒ වගේම අද තියෙන්නේ මේ ජනාධිපතිතුමා කරෙහි තියෙන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය. කවුරු හරි යමකට ඉදිරිපත් වෙලා යමක් කරන්නට රට වෙනුවෙන් ඉදිරිපත් වුණා නම් ඒ ඇයට යම් කාලපරාසයක් අපි දෙන්න ඕනි, සහයෝගයක් ලබා දෙන්නට ඕන. එතකොට ජනතාව තීන්දු කරයි. ඒ කාලපරාසය අවසානයේදී ඔහු මූණ දුන්න අභියෝගය ඔහු ජයගත්තද? ඔහු ජයගත්තා නම් ඔහුව ජයග්‍රහණය කරවයි. ඔහු ජයගෙන නැත්නම් ඔහුව පරාජයට පත් කරයි. ඉතින් ඒ නිසා මෙන්න මේ කියන සර්ව ආර්ථික ප්‍රතිඵලය පමණක් නෙවෙයි, අර්බුදයේ දුෂ්කරතාවය හා සංකීර්ණ බව අපේ බොහෝ දෙනා අවබෝධ කරගෙන නැහැ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කර නව පදනමක් නිර්මාණය කිරීමයි අපි කරන්නේ. ඊළඟට දැන් බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ආර්ථික අවපාතය පටන් ගත්තයින් පස්සේ, මේ රට බංකොලොත් බවට ප්‍රකාශ කරාට පස්සේ මේ දක්වා අපේ රජයේ ගෙන ගිය ක්‍රියාමාර්ගයන් මොන තරම් දුරට සාර්ථක වෙලා තියෙනවද? විශේෂයෙන්ම අද මේ පිළිබඳව අපි විශේෂයෙන්ම කතා කරනවා නම් අපි දේශපාලනයෙන් බැහැරව ඉන්න අය කොහොමද රට ගැන කතා කරන්නේ කියලා කල්පනා කරමුකෝ. දැන් බලන්න අපි නන්දලාල් අපේ වීරසිංහ මැතිතුමා මේ රටේ අපි ගෙනාවා මහා බැංකුවේ අධිපතිවරයා හැටියට. කවුරුත් එතුමා ගැන අවිශ්වාසයක් නැහැ. එතුමා ගැන විශ්වාසය තියාගෙන ඉන්නේ. ඉතින් එතුමා වගේ මධ්‍යස්ථ පුද්ගලයෙක් ආර්ථිකය ගැන හොඳට විශ්ලේෂණය කරන්න පුද්ගලයෙක් මොකද කියන්නේ? බලන්නද ඩේලි නිවුස් පත්‍රයේ තියෙන්නේ. We have regained stability and began recovery. අපි ස්ථාවර බවට පත් වෙලා මේ තත්ත්වයෙන් ගොඩ එන්න දැන් වැඩකටයුතු සිදු කරගෙන යනවා. ඉතින් විපක්ෂය කියන්නේ මොකද්ද? මේක කඩා වැටිලා අය ගොඩ ගන්න බෑ, කිසිම වැඩක් කියලා නෙමේ ආණ්ඩුවෙන්. ඉතින් මේ වගේ මධ්‍යස්ථ පුද්ගලයෝ කියන දේවල් ගැන තහඬ අපි දේශපාලකයෝනේ. ඒ නිසා අපි රට හරි මඟට දැන් වැටිලා තිනවා මේ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා. ඒ වගේම බලන්න දැන් අද බේලුස් පත්‍රයේ තියෙනවා බජට් 2023 spill out laudable proposals කුලංගමුව. National budget 2023 spill out laudable proposals. However, committed implementation and close monitoring will be key building confidence of achieving economic stabilization. Duminda Hulangamua, senior partner, head of tax and tax at Ernst & Young said. බලන්න මේ රටේ ඉතාම ගරු කරන ඉතාම ගෞරවයක් දිලාගෙන තියෙන Ernst & Young සමාගමේ එතුමා කියනවා මේ අයවැය ලේඛනය තුලින් ආර්ථිකය නිසිමකට හැරලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසා අද මධ්‍යස්ථව මේ ගැන කල්පනා කරන අය, දේශපාලන කෝලයකින් බලන්නේ නැතුව කල්පනා කරන අය අද ඉතාම පැහැදිලිව මේ පිළිබඳව හොඳ විවරණයක් ලබා දීලා තියෙනවා. ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය නිවැරදි මාවතට මේ රට ගෙනියන අයවැය ලේඛනයක් කියන එක ඒ කාලයේ විසින් ඉදිරියේදී ඔප්පු කරනු ඇති. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ආර්ථිකය මේ තත්ත්වයට පත්වීම සඳහා කොරෝනා වසංගතය පමණක් නෙවෙයි අපේ ආර්ථිකය කළමනාකරණයේදී සෑම රජයක් විසින්ම කරන ලද අදූරදර්ශී ක්‍රියාවන් බලපෑව කියන එක අපි ඔක්කොනාම සියලු දෙනාම නිහතමානීව පිළිගන්න ඕන. විශේෂයෙන්ම අපි ලබාගත් ණය ආයෝජනය කරන ලද ආකාරය, අපි විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්තීන් මේ සියල්ලම අපිට දේශපාලන හේතුන් මත බොහෝ විට අපි අර කියන ජනප්‍රිය දේශපාලනයේ අපි පක්ෂ සියල්ලම රැඳුණු නිසා මේ තීරණ අපිට ගන්න පුළුවන් වුණේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ ජනප්‍රිය දේශපාලනයෙන් ඉවත් වෙලා ගියා. එතුමාට ඒ හයිය තිබුණා, එතුමාට ඒ පසුබිම තිබුණා. ඒ නිසා අද එතුමා මේ අවශ්‍ය ආර්ථික රිෆෝම්ස්, එහෙම නැත්නම් ආර්ථික ප්‍රතිසංස්කරණ බය නැතුව ගෙනල්ලා තියෙනවා. දේශපාලනයෙන් අපි හැඳිගෑවිලා ගියක් කමක් නැහැ. රටට අවශ්‍ය ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ අපි ගේන්න ඕන කියන පදනම මත. දැන් බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ සංචාරක කර්මාන්තය, ආනයන, විදේශ ප්‍රේෂණ, මේ සියල්ල පිළිබඳව දත්ත රාශියක් අපි ළඟ තියෙනවා. මේ දත්ත අනුව අපේ මේ ප්‍රේෂණ ප්‍රමාණයන්, ආදායම් ප්‍රමාණයන් අපේ අඩු වුණා. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ කොවිඩ් අසංගතයේ සහ ඒ වගේම මේ රටේ තිබුණු අස්ථාවර දේශපාලන තත්ත්වය, අරගලය, මේවා ඔක්කොම නිසා සංචාරක කර්මාන්තයේ කඩා වැටුණා. අපනයන ක්ෂේත්‍රයේ කොහොම හරි යම් මට්ටමකට අපි පවත්වාගෙන ගියා. විදේශ ප්‍රේෂණ අඩු වුණා. ඉතින් එහෙමනම් අපි නැවත මේ රට ගොඩනැංවීමට නම් සංචාරක කර්මාන්තය අපි දිනු කරන්න ඕන. දැන් සංචාරකෝ එනවා. ඒ මේ ප්‍රවණතාවය හොඳයි. දැන් ලක්ෂ 6 පන්නලා කොළඹ වරායට ඉස්සර මගී නෞකාවන් ආවේ නැහැ. දැන් පෞගියදා 850ක මගී නෞකාවක් ආවා. මේ මාසේ 28 වෙනිදා 3000ක මගී නෞකාවක් එනවා. මේවා තමයි ධනාත්මක ප්‍රවණතාවය. ඉදිරි මාර්තු මාසේ එනකොට එවැනි නැව් 6ක් මගී ප්‍රවාහන නෞකා 6ක් මෙතේ 9ක් ඉඳ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අද ගුවන්තොටුපළ වැඩි හාස්‍යනා ප්‍රමාණයක් එනවා. ඉතින් ඒ නිසා මේ ක්‍රියාවලිය තුල ධනාත්මක ස්වරූපයක් පෙන්නනවා අපි යන ගමනේ. ඒ නිසා හැම වෙලාවෙම ඍණාත්මක දේවල් කියලා අපි ජනතාව කලබල කරන්නේ නැතුව ජනතාවට අපි ධනාත්මකව මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒම සඳහා අපි ගෙන යන ආර්ථික වැඩපිළිවෙල සාර්ථක වෙන බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම ගරු විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ හුඟක් අය ප්‍රශ්න කරා, ඇයි මේ ලාභ ලබන ව්‍යාපාර ප්‍රතිව්‍යගත කරන්න කියලා. ඒ පිළිබඳව ජනාධිපතිතුමාගේ අයවැය කතාවේ ඉතාම පැහැදිලිව කියා සිටියා. මේ ලාභ ලබන ව්‍යාපාර මුලින්ම පාඩු ලබන ව්‍යාපාර ප්‍රතිව්‍යගත කරන්නට ඕන. පාඩු ලබන ව්‍යාපාර වලින් අති දැවැන්ත මුදල් ප්‍රමාණයක්, ජනතා මුදල් ප්‍රමාණයක් නැති නාස්ති වෙනවා. ඒ නිසා ඒවා ප්‍රතිව්‍යගත කරන අතරම අපට ඩොලර් සංචිත ඉක්මනින් ගොඩනගා ගැනීම අවශ්‍යයි. ආර්ථික න්‍යායක් වශයෙන් ඩොලර් සංචිත ප්‍රමාණය අපි වැඩි කරගත්තොත් අපට ආර්ථිකය ස්ථාවර කර ගැනීමට එය ඉතාමත්ම උදව් වෙනවා. ඒ නිසා තමයි ටෙලිකොම් වැනි ආයතන අපි ලාභ ලැබුවත් ඒවා ප්‍රතිව්‍යගත කිරීමක් තවදුරටත් කරලා ඒ ලැබෙන ඩොලර් අපි එදිනෙදා පරිභෝජනය සඳහා ගන්නේ නැහැ. එතුමා ඉතා පැහැදිලිව කියලා තිනවා ඒවා ඩොලර් සංචිතය ගොඩනැංවීම සඳහා අපි යොදා ගන්නවා කියලා. මෙන්න මේ ආර්ථික ක්‍රමෝපාය හුඟක් අයට වැටහිලා නැහැ. නැත්තම් මේක විකුණලා කණ්ඩ බොණ්ඩ වියදම් කරන්න නෙවෙයි, ඩොලර් සංචිතය ඉක්මනින් ගොඩනැගීමේ ක්‍රියාවලියක් හැටියට තමයි ලාභ ලබන ආයතන කීපයක් ප්‍රතිව්‍යගත කිරීමට රජය සැලසුම් කළා තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම යා ලංකා වැනි පෙට්‍රෝලියම්, ඊළඟට විදුලි බල මණ්ඩලය, ඒ වගේ වෙන පාඩුව බැලුවොත් ගරු නියෝජ්‍ය කතානායක තුමනි ඔබතුමා දන්නවා ඒ වගේ තියෙන නිලධාරී වාදය, ඒකාධිකාරය, මේ සියල්ල අපි කඩා බිඳ දමලා තරගකාරී මට්ටමකට අපි අනිවාර්යයෙන්ම ගෙන එන්නට ඕන. ඒ ගෙන එන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ යහපත සඳහා. කවදාවත් අහස්‍යානාවකට ගොඩ වෙච්ච නැති දුප්පත් ගැමියා පවා අද ශ්‍රී ලංකන් එයාලයින්ස් නඩත්තු කිරීමට මුදල් ගෙවනවා. මේක සාධාරණ නෑ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ක්‍රියාවලිය තුළින් අපිට කවදාවත් කරන්න බැරි වුණු ආර්ථික ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් කිරීම සඳහා අපේ මුදල් ඇමතුමා වශයෙන් ගරු ජනාධිපතිතුමා පියවර අරන් තියෙනවා. ඒ පියවර සාර්ථක වුණාම අපිට බොහෝ කාරණා අපිට ඉටු කරගන්නට පුළුවන් වෙයි. මේ ආර්ථික ස්ථාවරතාවය දවසෙන් දෙකෙන් හදන්නට බෑ. යම් කාල පරාසයක් යයි. නමුත් ඒ කාල පරාසය තුළ අපිට පුළුවන් වෙයි මේ සඳහා අවශ්‍ය ක්‍රියාවලියක් කරන්නට. ඒ වගේම විශේෂයෙන්ම මම කියන්නට කැමති අද මේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව මේ අපි කරන විවාදය අද විවිධ ක්ෂේත්‍රයන් තුළ විවාදයට ලක් වෙලා තියෙනවා. විවාදයට ලක් වෙලා තියෙනවා පමණක් නෙවෙයි, මම ඉතාම සතුටුයි කියන්නට මේ සතියන්තයේ දේශය පුවත්පතෙහි ඉතා හොඳ කතුවැකියක් තිබ්බා. මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම විශ්ලේෂණයට භාජනය කළා. විශේෂයෙන්ම ජනමාධ්‍ය අංශය එවැනි කාරණයක් මතු කිරීම පිළිබඳව අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. සම්පූර්ණයෙන්ම මේවා කියන්නට වෙලාවක් නැති වුණත් ඒ කතුවැකිය තුළ මේ රජයට විශේෂයෙන්ම මේ බිස්නස් කරන්න ව්‍යාපාර කරන්න බැරි හේතුව ඉතා පැහැදිලිව කියලා තියෙනවා. මේ නිසා තමයි රජයේ අමාත්‍යාංශ වලට විවේචන ලක් වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ඛනිජ වැලි සංස්ථාව ගන්න. ඛනිජ වැලි සංස්ථාවේ කෝප වාර්තාව මා ළඟ තියෙනවා. ඛනිජ වැලි සංස්ථාව මොකද කරේ? මේ රටේ දැනට මිලියන 125ක විතර ලාභයක් ලබනවා. මේ මිලියන 125 ලාභේ ලබන්නේ කොහොමද? ලංකාවේ තියෙන අර ඛනිජ වැලි ටික නිකම්ම පිටරට යවලා. අවුරුදු ගණනාවක් තිස්සේ ආයෝජකෙන් 50කට 60කට කියලා බ්‍රෝකර් වරුන්ට දීලා තිනවා තැන් තැන් වල ඉඩම් කෑලි. ඒවට කාටවත් අත තියන්න බෑ. බ්‍රෝකර් වරු මේ ටික අරගෙන ලෝකේ වටේ යනවා මේක විකුණන්න. ආයෝජකෝ ගේන්න කිසිම ආයෝජකයෙක් ගේන්න බැරි වෙලා තියෙනවා. මේ කියන ආයෝජනය ඉතාම වියදම් සහගත ආයෝජනයක්, විශාල ආයෝජනයක්, නව තාක්ෂණයක් ගෙන එන්න ඕන ආයෝජනයක්. ඒක කවදාවත් රජයකට කරන්න බෑ. මෙතෙක්කල් අපි අපෝසත් වෙලා තියෙනවා සුදුසු ආයෝජකෙක් හොයාගන්න. ඒ නිසා ඇත්ත වශයෙන්ම මෙවැනි ඛනිජ වැලි මේ ප්‍රතිව්‍යුහගත කිරීම කළොත් එහෙම අපිට විශාල වශයෙන් ආදායමක් අපිට ලබා ගන්න පුළුවන්. ඒක කෙනෙක් කියන්න පුළුවන් ඇයි රුපියල් මිලියන 212ක් ආදායමක් ලැබෙනවා ඒක ලාභයි ඒක ප්‍රතිව්‍යුහගත කරන්න එපා කියලා. ඒක හරිය ඒක තර්කයක් නෙවෙයි. මීට වඩා මිලියන දහස් ගණනක් අපිට හොයන්නට පුළුවන් නිසි ආකාරයෙන් ආයෝජකයෙක් අපි හොයාගෙන මේක දුන්නනම්. ෆොස්ෆේට් නිදියත් එහෙමයි. ඒකත් අපි තියාගෙන තියා ජාතික සම්පත කියලා රටේ පෝර නැහැ. ඒ නිසා මේ පිළිබඳව ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට අලුතෙන් හිතන්නට වෙලා තියෙනවා. අපි අලුතෙන් හිතලා මේ පිළිබඳව වැඩ කරන්නට ඕන නව ප්‍රතිපත්ති ඒකට සකස් කරන්න ඕනි. ඒ සඳහා ආයෝජන අවස්ථා ලබා දෙන්නට ඕනි. අර පැරණි සටන් පාට තුලින් ආර්ථිකය ජය ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ බව අපිට ඉතා හොඳින් පෙන්නුම් කරලා තියෙනවා. අද තවමත් හුඟක් අය තැන් තැන් වල ගිහලා හටම් පාට දේශපාලනය කරනවා. පාරවල බැහැලා බෝල්ඩල් ලැගෙන ඉන්නවා. බෝල්ඩල් ලැගෙන හිටිය කියලා ආර්ථිකය හැදෙන්නේ නැහැ. ආර්ථිකය හදන්නට නම් ඒ නිසි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට ඕන කරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම විදුලි බල මණ්ඩලය ගත්තත්, ඒ වගේම CPC පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ගත්තත් අද මොනවද වෙලා තියෙන්නේ? අධික ණය ප්‍රමාණයක් හැබැයි ඒ වගේ ඔක්කොගේම මේ පාඩු ලැබන ආයතන ඔක්කොගේම ගෙවනවා බෝනස් ගෙවනවා ඉන්සෙන්ටිව් ගෙවනවා අවුරුදු තුනෙන් තුනට පඩි වැඩි කරගන්නවා. ඉතින් ඒ නිසා අපි හුවක් අහිතනවා මේවා අපි තියාගන්න ඕන කියලා. නෑ, ඇයි මෙවැනි බවක් මේ රටේ ජනතාවට මෙවැනි ආයතන තියාගෙන අපි ගෙනියන්නේ? ඒ නිසා මේ පාඩු ලබන ආයතන 52න් විශාල මුදල් ප්‍රමාණයක් අද රජයට ගෙවන්න වෙලා තියෙනවා. ඒ බර ජනතාව පිට පැට වෙලා තියෙනවා. ඒ අයවැයට බරක් වෙලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පාඩු ලබන ආයතන පමණක් නෙවෙයි, වඩාත් ලාභ උපදවන්නට පුළුවන් සුළු ලාභ ලබන ආයතන පවා ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය තියෙනවා මේ ආර්ථික අර්බුදයෙන් අපි ගොඩේම සඳහා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ක්‍රේගු ආඥාපනත, මම දැන් වරාය ඇමතිවරයා වශයෙන් මම පහුගියදා ක්‍රේගුවේ ගුදම් පරීක්ෂා කරන්න ගියා. යනකොට අවුරුදු 20ක් පරණ රෙදි දිරාපත්තුමින් රේගුවේ තියෙනවා. අවුරුදු 20ක් නඩුවක් තියෙනවා. මම හරි ප්‍රශ්නයක් නේ, අවුරුදු 20ක් නඩුවක් තියෙනවා, රෙදික දිරාපත් වෙනවා. මේ කහ හාල් 17 මේ රටේ ජනතාවට අමාරු තත්ත්වයක ඉන්න වෙලාවේ මේවා විශාල ප්‍රමාණයක් දිරාපත් වෙනවා. මං කිව්වා අඩු ගානේ සත්ව ආහාර වලට හරි විම ගන්න, මේ සඳහා වැඩ පිළිවෙලක් යොදන්න. ඒ නිසා අද රේගු ආඥා පනත කාලීන අවශ්‍යතාවයන් අනුව අපි වෙනස් කරන්න ඕන. වෙනස් කරලා ඒ සඳහා ක්‍රමවේදයන් අපි අනිවාර්යයෙන්ම සකස් කරගන්නට ඕන. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම විපක්ෂයක එකඟ වෙනවා. ඒ තමයි මේ එක්ස්පෝර්ට් ඒර්නිංස්. අපි බොහෝ විට විදේශවලට බඩු යවලා, භාණ්ඩ නිෂ්පාදන යවලා, තේ පොල් රබර් ගාමන්ට් වේවා ඔය හැම දෙයක්ම යවලා, ඒ යවපු ප්‍රමාණයක අපිට සල්ලි එන්නේ නැහැ. මෙච්චර ප්‍රමාණයක් අපි යවලා තියෙනවා, නමුත් ඒ සල්ලි ඒ රටවල නතර කරගෙන තියාගෙන ඉන්නවා මේ සමහර ව්‍යාපාරිකයින්. ඒ නිසා ඒ සඳහා මම කැබිනට් මණ්ඩලයේ තුලත් මේ මතු කරා, ඒවා ඉක්මනින් ලංකාවට ගෙනීම සඳහා නීතියක් අපි හදන්නට ඕන. එහෙම වුණොත් අපිට ලබා ගන්නට පුළුවන් මුදල් විශාල ප්‍රමාණයක් අපිට ලබා ගන්නට පුළුවන් වෙයි. ඒ වගේම අපේ මේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව ජනාධිපති බදු කොමිසමක් දාලා කලින් කලට වෙනස් වෙන්නේ නැති අපේ ආයෝජන මණ්ඩල විසින් වෙළඳ මණ්ඩල විසින් ඉල්ලන ආකාරයට අවුරුදු 5කටවත් ප්‍රමාණයක් දීර්ඝ කාලීනව පවතින බදු ප්‍රතිපත්තියක් අපි අනිවාර්යයෙන්ම අපි සෑදිය යුතුයි. ඒ වගේම ස්ථීර දිගු කාලීන බදු ප්‍රතිපත්තියක්, ඒ වගේම බදු අයකර ගැනීම පිළිබඳව අද කෙතෙක් දුරට අපේ බදු අයකර ගැනීම සාර්ථකද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් අද අපි මේ දිනවල රූපවාහිනී නාලිකා මාධ්‍ය බැලුවොත් එහෙම විවිධ වංචාවලට අසුණු පුද්ගලයන් ගැන කතා කරනවා. අහවල් එක්කෙනා මිලියන 800ක් දුන්නා කියලා කියනවා. අහවල් එක්කෙනා මිලියන 200ක් දුන්නා කියලා කියනවා. ඉතින් ආදායම් බද්ධ පාත්මිතන මුලින්ම තියෙන්නේ බලබලා ඉන්නතුව ඒ දුන්න කියන එක ගිහිල්ලා හඬ, ඔය ඇයට කොහොමද මිලියන 800ක් හම්බුනේ? ඔය ඇයට කොහොමද මිලියන 200ක් හම්බුනේ? ඒවට බදු අය කරගන්න ඕන. එවැනි ෂණික ක්‍රමයක් බදු ආදායම් එකතු කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම සකස් කරගත යුතුව තියෙනවා. ඒ වගේම අධ්‍යාපනය වෙනුවෙන්, ඒ වගේම සමාජ සුභසාධනය වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කළා තියෙනවා. අධ්‍යාපනයේ සෞඛ්‍ය සඳහා වූ මුදල් අඩු කිරීමක් කළා නැහැ. මොන අමාරුකම් තිබුණත් යම් යම් ප්‍රායෝගික අමාරුකම් තියෙනවා බෙහෙත් ද්‍රව්‍ය ගෙන්වා ගැනීම යනාදිය පිළිබඳව. මං හිතනවා ඒ තත්ත්වය ඉදිරියේදී සමනය කිරීමට වැඩ කටයුතු කරයි කියලා විශේෂයෙන් මං ස්තුතිවන්ත වෙනවා. ගරු මුදල් ඇමතුමා වශයෙන් ජනාධිපතිතුමාට මං ඉල්ලීම් දෙකක් කරා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එකක් තමයි ඌව වෙල්ලස විශ්වවිද්‍යාලය කියලා කියන්නේ නවක වදේ නැති ඒ විශ්වවිද්‍යාලයෙන් පිටවෙන සෑම දරුවෙකුටම රැකියාවක් ලබා ගන්න පුළුවන් මට්ටමකට උගන්වන ආයතනයක්. අපේ දිස්ත්‍රික්කයෙන් 100කට වැඩි දෙනෙක් වෛද්‍ය විද්‍යාලය සඳහා පත් වෙනවා, තේ වෙනවා. මේවර බදුල්ල දිස්ත්‍රික්කයේ සහ ඌව පළාතේ විශේෂයෙන්ම කියන්නට ඕන ළමයි 354 දෙනෙක් ඒ තුන අරගෙන
මිනිත්තු තුනක කාලයක් තියෙනවා.
ඒ නිසා මා ඉල්ලා සිටියා ගරු ජනාධිපතිතුමාගෙන් ඌව වෙල්ලස විශ්වවිද්‍යාලයට අඩුව තිබුණේ වෛද්‍ය පීඨයක් ඒ ලබා දෙන්න කියලා. මං සෞඛ්‍ය ඇමතිවරයා කාලේදී සුනාමිය බදුල්ලට හරවලා රජයෙන් සතයක්වත් ගන්නේ නැතුව බදුල්ල රෝහල මම ඉතාම විශිෂ්ට රෝහලක් බවට පත් කරා. ඒ රෝහල විශේෂයෙන්ම ශික්ෂණ රෝහලක් බවට පත්කිරීමටත් එතුමා කටයුතු කර ඉඩකඩ සලසලා තියෙනවා. ඒට මගේ එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පැරණි රජමාවත බදුල්ලේශිර මහනුවර දක්වා වූ රජමාවත බාගෙට හදලා තියෙන්නේ. මං එතුමාට කිව්වා මේක කොහොම හරි කරලා දෙන්න, මොන ආර්ථික අපහසුකම් තිබුණත් මේක බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ සිහිනයක්. ඒ නිසා එතුමා මගේ ඉල්ලීම අනුව මිලියන 250ක් වෙන් කළා තිනු රජමාවත හදන්න. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි රජයට ආවේ රජයට සහයෝගය දෙන්නේ අපේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ දුක් වේදනාවන් හා සුසුම්වලට අවශ්‍ය ප්‍රතිකර්ම ලබා දෙන්න මිසක් විපක්ෂයට වෙලා බෝඩ් අල්ලගෙන ඉන්න නෙවෙයි. ඒක අපේ ප්‍රතිපත්තිය නෙවෙයි. ඒ නිසා මං එතුමාට ස්තුතිවන්ත වෙනවා. බදුල්ල දිස්ත්‍රික්කය අමතක නොකර ඒ දිස්ත්‍රික්කයට අවශ්‍ය සංවර්ධන කටයුතු දෙකක් ලබා දීමට හැකිවීම පිළිබඳව මම බදුල්ලේ ජනතාව වෙනුවෙන් මං සතුටු වෙනවා. ඒක මගේ පෞද්ගලික සතුටක් නෙවෙයි, බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවම කියන්නේ. ඇමතිතුමා, නිකම් බෝඩ් අල්ලගෙන විපක්ෂය දල වැඩක් නෑ. අපිට අපි පසුගාමී දිස්ත්‍රික්කයක්, අපිට මොනවා හරි වැඩක් කරගන්න ඔබතුමා කටයුතු කරන්න කියලා මේ බවත් ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම සිතගරුව මාත්‍යවනේ.